ගරු චානක සම්පත් මාදුගොඩ මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 11ක් කාලයක් ලැබෙනවා.
භූමිස්ථිතේ නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමිය, අද දවසේ අපි එකතු වෙලා තිබෙන්නේ වත්මන් ආණ්ඩුවේ මංගල අයවැය ලේඛන ඉදිරිපත් කරන වෙලාවක්. අපි පළමුවෙන්ම විපක්ෂයක් විදියට ඒ අයවැය ලේඛනය පිළිබඳව ඉතාමත් සුභවාදීව දකිනවා. හැබැයි අපි සුභවාදීව දකිනවා වගේම අපේ විවේචන එල්ල කරනකොට අපි ඉල්ලීමක් කරනවා ඒවා විවේචන විදියටම දකින්න එපා. එබ ඒවා ඔබගේ අයවැය ලේඛන ඉදිරි කටයුතු වෙනුවෙන්, ඉදිරි ප්‍රගමණය වෙනුවෙන් ඒවා පාවිච්චි කරන්න උත්සාහ ගන්න නම් වටිනවයි කියන කාරණය මේ මොහොතේ සිහිපත් කරමින්, මම මුලින්ම අපි හැමෝම කතා කරපු කාරණයක් තමයි රාජ්‍ය සේවකයන්ගේ වැටුප පිළිබඳව. පළමුව අපි ස්තුතිවන්ත වෙනවා මූලික වැටුපට, ඔබ මූලික වැටුපට එකතු කිරීම පිළිබඳව අපේ යම් සතුටක් තිබෙනවා. හැබැයි ඔබ පහුගිය කාලේ ඔබ රජය ගන්න පෙර ඔබේ වේදිකාවල රාජ්‍ය සේවකයන්ගේ වැටුප පිළිබඳව කතා කරේ කොහොමද කියන කාරණේ මම අමුතුවෙන් පැහැදිලි කරන්න උත්සාහ ගන්නේ නැහැ. ඒ කාරණේ පිළිබඳව රාජ්‍ය සේවක මහත්මීන් ඉන්නේ සතුටෙන්ද කියන කාරණේ අපිට ඊළඟ වැටුප් ලබා ගන්න දිනේදී රාජ්‍ය සේවක මහත්මුන්ගෙන් අපිට දැනගන්න ලැබෙයි, දකින්න ලැබෙයි. ඒ නිසා මම ඒ පිළිබඳව මීට වඩා දීර්ඝව කතා කරන්නේ නැහැ. නමුත් අපි පෞද්ගලික අංශයේ සේවක මහත්මීන් පිළිබඳව අද දවසේ මූලික වැටුප ඔවුන්ගේ 27,000ක මුදලකට ගෙනාවා කියලා අයවැය ලේඛන ඉදිරිපත් කරා. හැබැයි අපි විශ්වාස කරනවා මේ රටේ ගොඩක් පෞද්ගලික ආයතනවල දැනට සේවක මහත්මීන්ගේ වැටුප 27,000 සීමාවේ තිබෙනවා. ඔබ සඳහන් කරා පහුගිය ඊළඟ අවසරයක 30,000 දක්වා ගෙනේනවා කියලා. හැබැයි මම විශ්වාස කරනවා රුපියල් 27,000ක් කියන මුදල පෞද්ගලික අංශයේ සේවක මහත්මීන්ට ප්‍රමාණවත්ද කියන කාරණේ පිළිබඳව අපි ඔබෙන් විමසනවා. ඒ වගේම අපිට මතකයි පහුගිය ආණ්ඩුව වතු සේවක මහත්මීන්ගේ වැටුප 2700 දක්වා ගෙනෙන්න එකඟතා හදාගෙන 27,000 දක්වා 1700 දක්වා මුදල වැඩි කරන්න කටයුතු කරමින් හිටියේ. නමුත් මෙවර අයවැය ලේඛනයේ අපිට දකින්න ලැබෙන්නේ 1700 කතා කරපු වතු සේවක මහත්මීන්ගේ වැටුප 1300 දක්වා පහළට රැගෙන තිබෙනවා. ඒක වතු සේවක මහත්මීන්ට ප්‍රමාණවත්ද කියන කාරණයක් මම මේ සභාව හමුවේ මේ මොහොතේ සිහිපත් කරනවා. ඒ වගේම විශේෂයෙන්ම ඔබට මතක ඇති ඔබේ ආණ්ඩුව බලයට ගේන වැඩියෙන්ම කැපවුණු පිරිසක් තමයි උපාධිධාරීන්. අද ඔවුන්ගේ විශ්වාසය, ඔබ ඔවුන් කෙරෙහි තබපු ඒ පොරොන්දු මේ අයවැය ලේඛනයේ තිබෙනවද කියන කාරණේ පිළිබඳව ප්‍රශ්නයක් තිබෙනවා. මොකද ඔබ සඳහන් කරපු අයවැය ලේඛනයේ රැකියා 30,000 අතරේ ඔබ සඳහන් කළ තිබෙන්නේ හඳුනාගත්තු විවිධ ශේෂ්‍ර සඳහා බඳවා ගැනීම සිදු කරනවා කියන කාරණේ පමණයි. නමුත් ඔබ එදා උපාධිධාරීන්ට පොරොන්දු වුණා 20,000ක් ගුරු වෘත්තියටත්, ඉතුරු විශේෂයෙන්ම රේගුව වරා ඇතුළු විවිධ ශේෂ්‍රවලට 35,000ක් බඳවා ගන්නවා කියන පොරොන්දුව ඔබ පහුගිය ජනාධිපතිවරණයේදී උපාධිධාරී සංගම් වලට ඔබ පොරොන්දුවක් ඉදිරියට ලබා දීලා තිබෙනවා. නිසා මේ මොහොත වෙන විට ඒක දැවැන්ත ප්‍රශ්නයක් බවට මේ සමාජය තුළ ගොඩනැගෙමින් තිබෙනවා. ඒ පිළිබඳව මම මේ සභාව හැමෝම මේ මොහොතේ සිහිපත් කරනවා. ඒ වගේම මම දීර්ඝව ඒ කාරණා වලින් කතා කරන්න මීට වඩා කාලය වැය කරන්නේ නැහැ. ඇත්තටම අපි පහුගිය කාලේ ඔබට මතක ඇති අපේ ආණ්ඩුව හම්බන්තොට සංවර්ධනය ගෙනෙනකොට, අජේගේ මාර්ග හදනකොට, එදා අද බලයේ ඉන්න ජනාධිපතිවරයා එදා විපක්ෂයේ කටයුතු කරන කාලේ මොනවද කිව්වේ කියන කාරණේ පිළිබඳව මේ සමාජයට අමතක කරන්න බෑ. එදා කිව්වා රාජපක්ෂවරුන්ට ඇඹුල් තියල් ගිනියන්න, අජේගේ මාර්ග හදනවා කියලා කිව්වා. අද අපි සතුටු වෙනවා වත්මන් ජනාධිපතිවරයා තමන්ගේ ගමට තඹුද්දේ ගමට යම් වැඩ කොටසක් කරන්න මේ අයවැය ලේඛනයේ මුදල් වෙන් කළ තිබෙනවා. ඒක වෙන්න ඕන දෙයක්. රටේ ජනාධිපතිවරයා තමන් බලයට පත් කරපු ප්‍රදේශයට, තමන් දේශපාලනය ගෙන ආපු ප්‍රදේශයට කෘතගුණ දැක්වීම වටින කාරණයක්. එතුමා විශේෂයෙන්ම තඹුද්දේගම දුම්රිය ස්ථානයේ සංවර්ධනය කිරීම වෙනුවෙන් සක්‍රීයතා අධ්‍යයනයට මිලියන 100ක් වෙන් කළ තිබෙනවා. අපි ඒවා අසුභවාදීව දකින්නේ නැහැ. ඒවා රටේ ජනාධිපතිවරයෙක් විදිහට රටට වග කියනවා වගේම තමගේ ප්‍රදේශයට යුතුකම් ඉටු කළ යුතුයි. ඒ වගේම නියෝජකාරක සභා සභාපතිතුමියනි, අද දවසේ අයවැය ලේඛනය අපි දැක්කා. උතුරු පොල් ත්‍රිකෝණය වෙනුවෙන්, වැවිලි ශේෂ්‍රය වෙනුවෙන් රුපියල් මිලියන 5000ක මුදලක් වෙන් කළ තිබෙන ඉතාමත් හොඳ කාරණයක්. පහුගිය ආණ්ඩුව ආරම්භ කරපු වැඩපිළිවෙලක් උතුරු පොල් ත්‍රිකෝණය. ඒක දිගුවක් ඉදිරියට ගන්න ඔබ සූදානම් වෙලා තිබෙනවා. ඒ මිලියන 500න් අපි විශ්වාස කරනවා ඔබ බලාපොරොත්තු වෙන සංවර්ධනය කරන්න පුළුවන් වෙයි කියලා. හැබැයි ඒක ගැටලුව තිබෙන්නේ ඔබ අනිකුත් වැවිලි ශේෂ්‍රයේ භෝග සඳහා වෙන් කළ තිබෙන මිලියන 250යි. ඒ 250 ප්‍රමාණවත්ද කියන කාරණේ විශේෂයෙන්ම සිහිපත් කරන්න ඕනේ. මම නියෝජනය කරන ගාල්ල දිස්ත්‍රික්කේ කුඩා තේවතු හිමියන් 90,000ක් ඉන්නවා. ඒ වගේ විශේෂම ගාල්ල කුරුඳු වගාවට ප්‍රචලිතයි. කුරුඳු වගාවේ නියැලෙන වැඩි පිරිසක් ගාල්ල ප්‍රදේශයේ ඉන්නවා. මම මේ ඔබගේ අයවැය ලේඛනයේ මා විශ්වාස කරන මිලියන 250න් කුඩා තේවතු හිමියන්ට කුරුඳු වගාව ඇතුළු අනිකුත් වගාවන්ට මුදල ප්‍රමාණවත්ද කියන කාරණේ විශේෂයෙන් මේ මොහොතේ සිහිපත් කරනවා. ඒ වගේම විශේෂයෙන්ම මේ ආණ්ඩුව මෙවර අයවැය ලේඛන ඉදිරිපත් කරනකොට අපි දැක්ක මීට පෙර කතා ආරම්භ කරපු ඇමතිතුමත් සිහිපත් කරා. ළමයින්ට ලබා දීපු ඒ දීමනා පිළිබඳව අපි සතුටු වෙනවා. ඒ හැම දෙයක්ම දිනාගත්තේ පහුගිය ආණ්ඩුවල අයවැය ලේඛන වලින් කියන කාරණේ ඔබට අමතක කරන්න බෑ. අපි දන්නවා වකුගඩු දීමනාව, එහෙම නැත්නම් ළමා නිවාසවල ඉන්න ළමයින්ට ලබා දෙන දීමනාව, ශිෂ්‍යත්වයේ සමත් දරුවන්ට ලබා දෙන දීමනාව, එහෙම නැත්නම් අස්වැසුම, එහෙම නැත්නම් වැඩිහිටි දීමනාව, ඒ කියන හැම දීමනාවක්ම මේ රටට දායාද කළ දුන්නේ, මේ රටට දිනා දුන්නේ පහුගිය ආණ්ඩු කියන කාරණේ අපිට අමතක කරමින් මේ අයවැය ලේඛන ඉදිරියට අයවැය කතාව ඉදිරියට ගෙනියන්න බෑ. සම විශ්වාස කරනවා ඔබ ඊට එකතුවක් එකතු කරලා තිබෙනවා. ඒ පහුගිය ආණ්ඩු මේ රටට ගෙනාපු ඒ සුබ සාධන කටයුතු වලට ඔබ තව මුදලක් එකතු කිරීම පිළිබඳ අපි සතුටු වෙනයි කියන කාරණයක් මේ මොහොතේ සිහිපත් කරනවා. ඒ වගේම නියෝජකාරක සභාපතිතුමියනි, විශේෂයෙන්ම මතු කළ යුතු කරුණක් තිබෙනවා. මේ අයවැය ලේඛනයේ ශ්‍රී ලාංකික දිනය වෙනුවෙන් මිලියන 300ක් වෙන් කළ තිබෙනවා. ශ්‍රී ලාංකික දිනය වෙනුවෙන් මම මේ පිළිබඳව දීර්ඝව කතා කරන්න උත්සාහ ගන්නේ නැහැ. රුපියල් 300ක් ශ්‍රී ලංකා දිනය වෙනුවෙන් අයවැය ලේඛන ඉදිරිපත් කරනකොට ඔබේම ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ මිලියන 5000ක් වෙන් කළ එක ඇතුළේ තිබෙනවා. ජාතීන් අතර සමගිය ඇති කිරීම වෙනුවෙන් සීලු ජන කොටස් වලට එක්ව සතුටු විය හැකි වැඩසටහනක් වෙනුනොත් මුදල් වෙන් කරනවා කියලා. ඒතර මම විශ්වාස කරන මේ වැඩසටහන් දෙකම එකක්. හැබැයි මේ රටේ අපි ජාතීන් අතර අසමගිය ගැන කතා කරමින් අපි නැවත මේ එළියට ගේන්න හදන්නේ ජාතීන් අතර අසමගියක් තියෙනවද කියන කාරණේ ඉස්මතු කරන්න. මම විශ්වාස කරන අපි අතර එහෙම අසමගියක් නැහැ. අපි ගාල්ලේ Hindu කෝවිලට, මුස්ලිම් පල්ලියට ඒ අපි තියෙන සංස්කෘතිය, ආගම් වැදීම් අපි ඉතාමත් හොඳින් ඒවා ගාල තුළ ක්‍රියාත්මක කරගෙන ඉන්නවා. ඒ නිසා මම විශ්වාස කරනවා මේ රටේ දැන් අපි මතු කරන්න උත්සාහ ගන්න මේ ආගම් අතර ජාතින් අතර අපි අමතක කරන්න ඕන කාරණයක් නැවත ඉස්මතු කරමින් ඒ ශ්‍රී ලාංකික දිනයක්, එමෙතන් ඔවුන්ගේ හිත් සුවපත් කිරීමේ දිනයක් වෙනුවෙන් අමතර මුදල් වැය කරනවට වඩා මම විශ්වාස කරනවා ඔවුන්ගේ තියෙන ගැටලු, භාෂා ගැටලු වෙන්න පුළුවන්, පරිපාලනයේ ගැටලු වෙන්න පුළුවන්, ඒ ගැටලු වෙනුවෙන් මේ අයවැය ලේඛනයේ වෙන්කර මුදල යොදවන්න පුළුවන් නම් වටිනවා කියන කාරණය විශේෂයෙන් මේ මොහොතේ සිහිපත් කරනවා. ඒ වගේම විශේෂයෙන්ම අද අපි අයවැය ලේඛන ඉදිරිපත් කරනකොට ඩිජිටල්කරණය ගැන ඔබ සිහිපත් කරා. ඉතාමත් වැදගත් කාරණයක්. හැබැයි මම මේ කාරණා සංසන්දනය කරන්න උත්සාහ ගන්නේ අපි මේ සභාවට ඇවිල්ලා තියෙන එකිනෙකාට චෝදනා කරගන්න නෙවෙයි. නමුත් අපි හැමදාම දකින්න එකිනෙකාට චෝදනා කරගෙන
ඉන්නේ.
අපි එහෙම චෝදනා කරගන්න නැතුව මේ අයවැය ලේඛන කතාව කරන්න උත්සාහ ගන්නවා. නමුත් විශේෂයෙන්ම ඔබට මතකද ඩිජිටල්කරණය කරනකොට ඔය පැත්තේ ඉඳපු ඔබේ වත්මන් ජනාධිපතිවරයා එදා කිව්වා ඉන්දියාවට දත්ත ගෙනියන්න වැඩ කරනවා කියලා. හැබැයි අපි සතුටු වෙනවා. එහෙම කියපු ජනාධිපතිවරයා තමන්ගේ අයවැය ලේඛනයේ මෙවර ඩිජිටල්කරණයට මුදලක් වෙන් කරදී. මේක රටේ අනාගතය ඉතාමත් වැදගත් කාරණයක්. ඒ වගේම මගේ කතාවේදී මට මතු කරන්න ඕන කාරණයක් තිබුණා. උතුරට නැගෙනහිර මුදල් වෙන් කරනකොට අපි නම් වලින් උතුර නැගෙනහිර කියන්න උත්සාහ ගත්තට මම විශේෂයෙන් ඉල්ලීමක් කරනවා ඒක වෙනත් තැනකට ගෙනියන්න හදන්න එපා. අපි උතුරද දකුණද නැගෙනහිර කියන කාට වඩා ශ්‍රී ලාංකේය රටක් විදියට කතා කරන මොහොතක්. හැබැයි විශේෂයෙන්ම ගාල්ලට මේ අයවැය ලේඛනයේ මුදලක් වෙන් වුණේ නැහැ කියන කාරණය මම සිහිපත් කරන්න ඕනේ ගාල්ල නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් ඉදිර. විශේෂයෙන්ම ගාල්ලේ දෙවන ප්‍රශ්න තිබෙනවා. මහගාල්ල ජල යෝජනා ක්‍රමයේ දෙවන අදියර වසර 15ක් 20ක් අපි උත්සාහ ගනිමින් ඉන්නවා. අද ගාල්ලේ සංචාරකයන්ට වතුර නැහැ, ගාල්ලේ මිනිස්සුන්ට වතුර නැහැ. නිසා මේ අයවැය ලේඛනයේ යම් මුදලක් වෙන්ුණා නම් හොඳයි කියන කාරණය ගාල්ලේ නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් ඉදිරියේ මම සිහිපත් කරනවා. ඒ වගේම ගාල්ලේ වරායේ සංවර්ධනයේට මුදලක්, ඒ වගේම ගාල්ලේ මධ්‍යම යෝජිත මිශ්‍ර ව්‍යාපෘතියට ගාල්ලේ මැදේ, ඒ වගේම අපලන්තත්තේ පවතින එවකට ලංකාවේ දිගම පාලම වන වක්වැල්ල පාලමට මුදලක් වෙන් කරන් තිබුණා නම් වටිනවා. ගාල්ලට මේ අයවැය ලේඛනයේ විශේෂ මුදලක් නැහැ. මම ඒකානේ සිහිපත් කරන්නේ ගාල්ල නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් ඉදිරියේ. ඒ නිසා ගරු නියෝජ්‍ය කාර්යක සභා සභාපතිතුමියනි, මම අයවැය ලේඛනයේ කතා කළ යුතු කරුණු තව ගොඩක් තිබුණත් මම මේ මොහොත භාවිත කරනවා අද මේ වාහන ප්‍රශ්නය පිළිබඳව මේ සභාවේ හැමදාම කතා කරනවා. අද මධ්‍යම පාන්තියට, එහෙම නැත්නම් බලය රදල පන්තියෙන්, එහෙම නැත්නම් බලය රටේ ඉන ධනපති පන්තියෙන්, එහෙම නැත්නම් අද මේ බලය සාමාන්‍ය ජනතාව අතරට හුවමාරු වුණා කියලා කියන්නේ. හැබැයි නියෝජ්‍ය කාර්යක සභා සභාපතිතුමියනි, සාමාන්‍ය ජනතාවට අතට මේ බලය හුවමාරු වෙලාද කියන කාරණය අපි මේ මොහොතේ විමසන්න ඕනේ. අද වාහනයක් ඇති මන්ත්‍රීවරයෙකුට කොළඹට ඇවිල්ලා පාර්ලිමේන්තුවට එන්න වටපිටාවක් අද නැහැ. අපි මේව කතා කරන්නේ මට වාහනයක් ගන්නවත්, මට වාහනයක් ලබා ගැනීමවත් වෙනුවෙන් නෙවෙයි, අනාගතයේදී පහළ සමාජිකයෙක්, පහළ මධ්‍යම පාන්තිකයෙක්, පහළ එහෙම නැත්නම් ජීවන ශක්තියක් නැති, එහෙම නැත්නම් ව්‍යාපාරික ශක්තියක් නැති, එහෙම නැත්නම් ධනවත්කමකින් නැති මන්ත්‍රීවරයෙක් කවදා හරි මේ පාර්ලිමේන්තුවට ආවත් ගරු නියෝජ්‍ය කාර්යක සභා සභාපතිතුමනි, එතුමා මේ පාර්ලිමේන්තුව කටයුතු කරන්නේ කොහොමද කියන කාරණේ අද ජනප්‍රිය මාතෘකාවක විදිහට මේ වාහන පස්සේ ගෙන ඇරලා පනප්පිය මාතෘකාවක විදිහට මේ රටේ ගෙන යන එක කවදා හරි අනාගතයේදී මේ පාර්ලිමේන්තුව තුළ ඒ කාරණේ පිළිබඳව නැවත කතා කරાવી කියන කාරණේ විශේෂයෙන් විස්තර කරනවා. ඒ නිසා නියෝජ්‍ය කාර්යක සභාපතිතුමනි, විශේෂයෙන් මම පෞද්ගලික ඉල්ලීමක් කරනවා, මට ගාල්ල ඉඳන් ඇවිල්ලා බස් එකේ බහින්න පුළුවන්. හැබැයි ගාල්ල ඉඳන් බස් එකේ බැස්සහම ඒ බැහැපු දණ ඉඳන් පාර්ලිමේන්තුවට එන්න ක්‍රමවේදයක් අපිට මේ පාර්ලිමේන්තුව තුළින් ලබා දෙනවා නම් වටිනවයි කියන කාරණේ වගේම ඔබ බලාපොරොත්තු වෙන බස් එකෙන් පාර්ලිමේන්තුවට එන මන්ත්‍රීවරුන් නිර්මාණය කරන තැනට මේ පාර්ලිමේන්තුව අපිට ගෙනියන්න පුළුවන් කියන කාරණේත් විශේෂයෙන්ම සිහිපත් කරමින්, විශේෂයෙන්ම අයවැය ලේඛනයේ සාධනීය කාරණා සාර්ථක කරගන්න, ඒ වගේම ලිඳේ ගැට්ටේ ඉන්නවා කියලා අපේ ඇමතිතුමා කිව්වා, ලිං ගැට්ටෙන් ලිඳට වැටෙන්නේ නැතුව මිනිස්සුන්ගේ පිටට, අපේ ගෞරවනීය ජනතාවගේ පිටට බරක් එසෙන්නේ නැතුව මිනිස්සු සතුට වෙන, මිනිස්සු සුවපත් වෙන රටට හොඳක් වෙන අයවැය ලේඛනයක් අනාගතයේ මේ අයවැය ලේඛනයෙන් දකින්න ලැබෙන කියලා ප්‍රාර්ථනා කරමින් අවසාදීම සම්බන්ධයෙන් ස්තුතියෙන් මම නියර වෙනවා.